අද විෂය කරුණු සාකච්ඡා කරන්න අපි ආරාධනා කළේ කැකිලාව බස්තියන් සිල්වා මහාවිද්‍යාලයේ ආචාර්යනි පූර්ණිමා නදීකා විජේතුංග මහත්මියට.
ආයුබෝවන්, සුබ සන්ධ්‍යාවක් ආදරණීය දුවේ පුතේ. අදත් පුරුදු විදිහටම ඔබත් මමත් මේ එක්ව සිටින්නේ දැයි දරුවන්ගේ දසවන්පත් පුරා රැවදෙන අධ්‍යාපනික හඬවරුන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයෙන් පිදෙන ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහනේ ව්‍යවසායකත්ව අධ්‍යයනයේ විෂයට වෙන්නු ගුවන් කාලයත් සමගයි. පුරා මාස 7ක් අපි ඔබ සමග 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණියේ විෂය නිර්දේශයේ සියලුම පාඩම් වල ඇති විෂය කරුණු පිළිබඳව සාකච්ඡා කර අවසන් කර තිබෙනවා. එහෙමනම් දැන් මටත් ඔබටත් තිබෙන්නේ අපි ඉගෙනගත් දැනුම විෂය කරුණු විභාග ප්‍රශ්න පත්‍රයේ විමසීම් කරන්නේ කොහොමද? ඒ සඳහා අපි සාර්ථක පිළිතුරක් ලබා දෙන්නේ කොහොමද කියලා අවබෝධයක් ලබා ගන්න. මේ සඳහා නිරන්තර අභ්‍යාසය ඔබට ඉතා ප්‍රයෝජනවත් වෙයි කියලා මම විශ්වාස කරනවා. සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර මම ඔබට මතක් කර සිටිනවා 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය පෙළපොත් දෙකත් අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2019 ව්‍යවසායකත්ව අධ්‍යයනයේ ප්‍රශ්න පත්‍රයත් ඔබ ළඟට ගන්නා ලෙස පළමුවෙන්ම මම අපේ විෂයට අදාළ ප්‍රශ්න පත්‍රය සකස් වී ඇති ආකාරයේ පිළිබඳව කතා කරන්න. ඔබ දැනටමත් දන්නවා ප්‍රශ්න පත්‍රය කොටස් දෙකකින් සමන්විත වන බවත්, පැය 3ක කාලයක් ඒ සඳහා වෙන් කර ඇති බව. ඊට අමතරව ප්‍රශ්න පත්‍රය කියවා ප්‍රශ්න තෝරා ගැනීමටත් පිළිතුරු ලිවීමේදී ප්‍රමුඛත්වය දෙන ප්‍රශ්න සංවිධානය කර ගැනීමටත් අමතර කියවීම් කාලයක් ලෙස මිනිත්තු 10ක් ඔබට ලබා දෙනවා. මෙම සම්පූර්ණ කාලය තුල වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට ඔබ උත්සාහ ගත යුතු වෙනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ, ඔබ දැනටමත් දන්නා පරිද්දෙන් ඔබගේ පළවෙනි ප්‍රශ්න පත්‍රය විෂය නිර්දේශයේ සෑම කොටසක්ම ආවරණය වන පරිදි ප්‍රශ්න 40කින් සමන්විත වෙනවා. ඒ වගේම ඒවා බහුවරණ ප්‍රශ්න වෙනවා. ලබා දී ඇති වරණ 4ෙන් වඩාත් නිවැරදි වරණය තෝරා ගැනීමට එහිදී ඔබට සිදු වෙනවා. ඒ සඳහා ඔබගේ බුද්ධිය ඉතා කල්පනාකාරීව යොදා ගැනීමට ඔබ උත්සාහ කළ යුතුයි. දෙවන ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 7කින් සමන්විත වන අතරම පළවෙනි ප්‍රශ්නය අනිවාර්ය ප්‍රශ්නයක් වෙනවා. ඉතිරි ප්‍රශ්න 6ෙන් ප්‍රශ්න 4ක් තෝරාගෙන මුළු ප්‍රශ්න 5කට පිළිතුරු ලිවීමට ඔබට සිදු වෙනවා. මෙම ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයත් 7වන ප්‍රශ්නයත් ඉතා සුවිශේෂී ප්‍රශ්න දෙකක් වෙනවා. එයින් පළවෙනි ප්‍රශ්නය සඳහා ලකුණු 20ක ප්‍රමාණයක් ප්‍රදානය කර තිබෙනවා. මේකේ විශේෂත්වය වන්නේ දුවේ පුතේ, ලබා දී ඇති සිද්ධියක් ඇසුරෙන් අසා ඇති ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමත් පළවෙනි අනුකොටසේ සිට 5වන අනුකොටස දක්වා විෂය කරුණු වලලා කෙටි පිළිතුරු ලිවිය යුතු ප්‍රශ්න ලෙස සකස් කර තිබෙනවා. ඒ වගේම ප්‍රශ්නාංක 6 සිට ප්‍රශ්නාංක 10 දක්වා බොහෝ විට ව්‍යාපාර සැලැස්ම පාඩම අලලා ගණනය කිරීම සහිතව ප්‍රශ්න සකසනවා. මේ නිසා විෂය නිර්දේශයේ විෂය කොටස් ඉවත් කිරීමට ඔබට නොහැකි වන. පළවෙනි ප්‍රශ්නය සඳහා ලකුණු දෙක බැගින් ප්‍රශ්න 10ට ලකුණු 20ක් පිරිනමන නිසා මෙම ලකුණු 20ෙන් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට ඔබට හැකියාව තිබිය යුතු වෙනවා. එයින් සාර්ථක ප්‍රතිඵලයක් ගන්න ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම 7වෙනි ප්‍රශ්නය බොහෝ විට ව්‍යාපාර සැලැස්ම පාඩම අලලා ගණනය කිරීම සහිතව සකස් කළ ප්‍රශ්නයක් වෙනවා. ඒ ප්‍රශ්නය සඳහා ලකුණු 10ක් පිරිනමනවා වගේම මේ ලකුණු 10 ලබා ගැනීම එතරම් අපහසු නැහැ. මොකද ගණනය කිරීම නිවැරදි නම් ලකුණු අඩු කිරීමකින් තොරව ලකුණු 10ෙන් 10ම ලබා ගැනීමේ හැකියාව ඔබ සතු වෙනවා. අනෙක් ප්‍රශ්න සියල්ලම විෂය කොටස් ආවරණය වන පරිදි අනු කොටස් 5 බැගින් ලකුණු 10කට සකස් වී තිබෙනවා. මේ අනුව දැන් ඔබට ඔබගේ අතට පත්වන ප්‍රශ්න පත්‍රයේ පිළිබඳ අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා මා විශ්වාස කරනවා. එහෙමනම් ආදරණීය දුවේ පුතේ, අද මම ඔබ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2019 වර්ෂයේ ව්‍යවසායකත්ව අධ්‍යන විභාග ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ අනිවාර්ය ප්‍රශ්නය වන පළමු ප්‍රශ්නය ගැන. එහෙමනම් දැන් ඔබ ළඟ ඇති ප්‍රශ්න පත්‍රය අතට ගන්න. එහි පළවෙනි ප්‍රශ්නය මමත් සමග ඔබ දැන් අධ්‍යයනය කරමු. හොඳයි, එහෙමනම් දුවේ පුතේ, 2019 ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයේ ලබා දී තිබෙන සිද්ධිය මම ඔබත් සමග මෙසේ කියවන්න. ඔබ මාත් සමග කියවන අතරතුර එම සිද්ධියේ විශේෂිත කරුණක් ඇත්නම් පැන්සලෙන් ඉරක් ඇඳගන්න. එසේ ඇඳගත්තොතින් ඔබට ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමේදී එය වඩාත් ප්‍රයෝජනවත් වේවි කියලා මම හිතනවා. එහෙමනම් අපි පළවෙනි ප්‍රශ්නය දෙස අවධානය යොමු කරමු. පහත දී ඇති සිද්ධිය හොඳින් කියවා 1 සිට 10 දක්වා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්. පීරිස් මහතා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ ස්ථීර සේවකයෙකි. ඔහුගේ සේවා කාලය අවුරුදු 20කි. පීරිස් මහතා රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වී තමාගේම මුද්‍රණ ආයතනයක් පවත්වාගෙන යාමට තීරණය කළේ. මේ සඳහා තම ඉතිරි කරගත් රුපියල් 1,500,000 මුදලක් සහ 10%ක වාර්ෂික පොලි අනුපාතයක් යටතේ බැංකුවෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන රුපියල් 1,10,000ක මුදලද ප්‍රාග්ධනය ලෙස ආයෝජනය කිරීමට තීරණය කර ඇත. ඔහු මේ සඳහා අවශ්‍ය ව්‍යාපාර සැලැස්ම සකස් කර බැංකුවට ඉදිරිපත් කළද එහි වූ මූල්‍ය සැලැස්මේ අන්තර්ගත තොරතුරු ප්‍රමාණවත් නොවන බව දන්වමින් බැංකුව ඔහුගේ ණය ඉල්ලුම් පත තාවකාලිකව අත්හිටුවන ලදී. පසුව ව්‍යාපාර උපදේශකවරයෙකුගේ සහය ඇතිව අදාළ නිවැරදි තොරතුරු ඇතුළත් කර සකස් කරන ලද මූල්‍ය සැලැස්ම නැවත ඉදිරිපත් කිරීමෙන් පසු ණය මුදල අනුමත කරන ලදී. පීරිස් මහතා තමාගේ නව ව්‍යාපාරය සඳහා පළපුරුදු සේවකයන් 5 දෙනෙකු බඳවා ගැනීමටද තීරණය කර ඇත. මෙන්න මේ සඳහන් කරපු සිද්ධිය ආශ්‍රයෙන් කෙටි පිළිතුරු ලිවීම සඳහා ප්‍රශ්න 5ක් ඔබ වෙත ඉදිරිපත් කරනවා. ඒ ප්‍රශ්න 5 අපි එකිනෙක සාකච්ඡා කරමු. පළවෙනි ප්‍රශ්නය ලෙස ඔබෙන් විමසා සිටිනවා, රාජ්‍ය අංශයේ රැකියාවක නිරත වීම සහ තමාගේම ව්‍යාපාරයක නිරත වීම තුලින් පීරිස් මහතාට ලබාගත හැකි වාසි හා අවාසි එක බැගින් වෙන වෙනම දක්වන ලෙස. පළමුවෙන්ම ආදරණීය දුවේ පුතේ, අපි මේ ප්‍රශ්නය කියවලා ප්‍රශ්නයෙන් අපෙන් අසා තිබෙන දේ නිවැරදිව අපේ ඔළුවට ගන්නවා. ඒ අනුව පළවෙනි ප්‍රශ්නයෙන් අහලා තියෙන්නේ, රාජ්‍යංශයේ රැකියාවක නිරත වීමෙන් ලැබෙන වාසියක් සහ අවාසියකුත් තමාගේම ව්‍යාපාරයක නිරත වීමෙන් ලබා ගන්න පුළුවන් වාසියක් සහ අවාසියකුත්. එතකොට දුවේ පුතේ, ඔගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ, මෙතනදී කාරණා හතරක් ඔබ ලිවිය යුතුයි. ඒ කාරණා හතරට ලකුණු භාගය බැගින් ඔබට ලකුණු දෙකක් මෙම ප්‍රශ්නය සඳහා පිළිතුරු ලිවීමේදී ප්‍රදානය කර තිබෙනවා. මේ ප්‍රශ්නය සඳහා පිළිතුරු ලිවීමේදී ඔබට මතක් වෙයි, මේ පිළිබඳව අපි 10 ශ්‍රේණියේ 3 වන පාඩමේදී සාකච්ඡා කර තිබෙන බව. එහෙමනම් අපි මේ සඳහා ලිවිය හැකි පිළිතුරු මොනවාද කියලා බලමු. රජයේ රැකියාවක නිරත වීමේ වාසි ලෙස ස්ථීර ආදායමක් ලැබීම, ඉහළ පිළිගැනීමක් හිමිවීම, අවදානම අඩුවීම, විස්්‍රාම යාමෙන් පසුව ප්‍රතිලාභ හිමිවීම, රැකියාවේ සුරක්ෂිත බව, එහෙම නැත්නම් අඛණ්ඩ පැවැත්මක් තිබීම කියන කාරණා සඳහා ඔබට එක් කරුණකට ලකුණු භාගයක් හිමි වෙනවා. ඒ වගේම රජයේ රැකියාවක නිරත වීමේ අවාසි ලෙස ස්වාධීනත්වයක් නැතිවීම, නීති රීති වලට යටත් විය යුතු වීම, නිදහස සීමා වීම, යම් පුද්ගලයින් යටතේ සේවයේ නිරත විය යුතු වීම යන කුමන හෝ එක් කරුණක් ලියා තිබෙනවා නම් ඔබට ලකුණු භාගයක් හිමි වෙනවා. ඒ අනුව රජයේ රැකියාවක නිරත වීමේ වාසියක් සහ අවාසියක් ලියලා තියෙනවා නම් ඔබට එක ලකුණක් ලැබෙනවා. ඒ වගේම මේ ප්‍රශ්නයේ අනිත් කොටස, තමාගේම ව්‍යාපාරයක නිරත වීමේ වාසි ලෙස ලාභය තනිව භුක්ති විඳිය හැකිවීම, සමාජ සුබසාධන කටයුතු වලට දායක විය හැකිවීම, නිදහස ඉහළ ඉස්සා මට්ටමක පැවතීම, නිර්මාණශීලී චින්තනයෙන් නව නිෂ්පාදන කළ හැකිවීම, ආකර්ෂණීය ලාභයක් ඉපෙීමට හැකිවීම ආදී ව්‍යවසායකත්වයෙන් නිරත වීමෙන් ලැබෙන ප්‍රයෝජනයක් පිළිබඳව සඳහන් කළොතින් ඔබට එක් කරුණකට ලකුණු භාගයක් ලැබෙනවා. ඒ වගේම තමාගේ ව්‍යාපාරයක නිරත වීමේ අවාසි ලෙස පාඩු තනිව භුක්ති විඳීමට සිදුවීම, අවදානම් ඉහළ වීම, සමාජයේ පවතින අයහපත් ආකල්ප, නිදහස අඩුවීම, සමාජ සම්බන්ධතා අඩුවීම, ස්ථීර ආදායමක් නොලැබීම යන කුමන හෝ කරුණක් ලියා තිබෙනවා නම් ඒ එක් කරුණක් සඳහා ලකුණු භාගයක් ඔබට හිමි වෙනවා. ඒ අනුව තමාගේ ව්‍යාපාරයක නිරත වීමේ වාසියක් සහ අවාසියක් ලියා තිබෙනවා නම් ඔබට එතනදීත් එක ලකුණක් ලැබෙනවා. මේ අනුව පළවෙනි අනු කොටස සඳහා මේ ආකාරයට ලකුණු දෙකක ප්‍රමාණයක් ඔබට හිමි කරගන්න පුළුවන්. එහෙමනම් අපි දැන් බලමු පළවෙනි ප්‍රශ්නයේ දෙවනි කොටසෙන් ඔබෙන් විමසා තියෙන්නේ කුමන කරුණක් පිළිබඳවද කියලා. පීරිස් මහතාගේ ව්‍යාපාරයට අදාළ ව්‍යාපාරික අවස්ථා දෙකක් සඳහන් කරන්න. මේ ප්‍රශ්නයේ පිළිබඳව අවධානය යොමු කළොතින් ඔබට වැටහෙද්දුවේ පුතේ 10 ශ්‍රේණියේ 5 පාඩම ව්‍යාපාර පරිසරය හා 10 ශ්‍රේණියේ 7 පාඩම ව්‍යාපාර අදහස් හා අවස්ථා කියන පාඩම් දෙක හොඳින් මතක් කරගන්න. 5 පාඩමේදී අපි ඉගෙන ගත්තා ව්‍යාපාර පරිසරයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය කියලා. අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය තුලින් ව්‍යාපාරයක ශක්තීන් සහ දුර්වලතා හඳුනා ගන්න පුළුවන් බවත් බාහිර පරිසර අධ්‍යයනය තුලින් ව්‍යාපාරයක අවස්ථා හා තර්ජන හඳුනා ගන්න හැකියාව ඇති බව ඔබට ඉගෙන ගත්තා මතක ඇති. ඒ වගේම 7 පාඩමේදී එම ව්‍යාපාර සඳහා ශක්තීන් දුර්වලතා අවස්ථා හා තර්ජන සඳහා උදාහරණ ඉගෙන ගත්තා ඔබට මතක ඇති. එහෙමනම් මෙන්න මේ දැනුම උපයෝගී කරගෙන සිද්ධියට අදාළව එම විෂය කරුණු ගලපා ගනිමින් ඔබට පිළිතුරක් ගොඩනැගිය යුතු වෙනවා. එහෙමනම් පුතේ මෙම සිද්ධියට අදාළව පීරිස් මහතා ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන්නේ මුද්‍රණ ආයතනයක් පවත්වාගෙන යාම. එහෙමනම් දැන් අපි බලන්න ඕනේ මුද්‍රණ ආයතනයක් සම්බන්ධයෙන් ව්‍යාපාරික අවස්ථා මොනවද තියෙන්නේ කියලා. එහෙම කල්පනා කරලා ඒ අවස්ථා දෙකක් පිළිබඳව අපිට සඳහන් කරන්න හැකියාව ලැබෙනවා. ඒ අනුව කල්පනා කරලා බලද්දී අපිට මෙන්න මේ වගේ පිළිතුරක් ගොඩනගා ගන්න පුළුවන්. අතිරේක පන්ති වැඩිවීම නිසා මුද්‍රණ ආයතනවලට ඇති ඉල්ලුම වැඩිවීම ව්‍යාපාරික අවස්ථාවක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඒ වගේම මිනිසුන් ලිය කියවිලි ඉදිරිපත් කිරීමේදී මුද්‍රිත ලියවිලි සඳහා ඇති කැමැත්ත වැඩිවීම කියන කාරණයත් අවස්ථාවක් විදිහට සලකන්න පුළුවන්. මුද්‍රණ තාක්ෂණයේ ඇති දියුණුව නිසා අවම පිරිවැයක් යටතේ මුද්‍රණ කටයුතු කළ හැකිවීමත් එක් අවස්ථාවක්. ඒ වගේම අලෙවි ප්‍රවර්ධන ක්‍රම වර්ධනය වීම නිසා මුද්‍රණ කටයුතු සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම, මුද්‍රණයට අවශ්‍ය අනෙකුත් ද්‍රව්‍ය සැපයීම, ඒ කියන්නේ අමුද්‍රව්‍ය යන්ත්‍ර වැනි දේවල් සැපයීම කියන කාරණයත් අවස්ථාවක් විදිහට සලකන්න පුළුවන්. මෙන්න මේ වගේ ඔබට හිතන පරිදි මුද්‍රණ ආයතනයක් සම්බන්ධයෙන් ව්‍යාපාරික අවස්ථා දෙකක් ඔබ සඳහන් කර තිබෙනවා නම් එක් කරුණකට ලකුණු එක බැගින් ලකුණු දෙකක් මේ ප්‍රශ්නයේ පිළිතුර සඳහා ඔබට ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඊළඟට අපි 3 අනුකොටස දෙස අවධානය යොමු කළොත් එයින් අහලා තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. ව්‍යාපාර සැලැස්මක් පිළියෙල කිරීමෙන් පීරිස් මහතාට ලබාගත හැකි ප්‍රතිලාභ දෙකක් දක්වන්න. කෙටියෙන්ම කිව්වොතින් මේ ප්‍රශ්නයෙන් අහලා තියෙන්නේ ව්‍යාපාර සැලැස්මක අවශ්‍යතාවය මොකක්ද කියන කාරණේ. ඒ කියනකොටම ඔබට මතක් වෙයි 11 ශ්‍රේණිය පෙළ පොතේ පළවෙනි පාඩමේ අපි සාකච්ඡා කරා ව්‍යාපාර සැලැස්මක අවශ්‍යතාවය පිළිබඳව. ඒ ගැන ඔබගේ 11 ශ්‍රේණිය පෙළ පොතේ 6 පිටුවේ සඳහන් වෙලා තියෙනවා. ඔබට පුළුවන් දැන් පෙළ පොත පෙරලලා මොනවද තියෙන්නේ කියලා බලන්න. එහෙමනම් මෙන්න මේ විදිහට ඒ පිළිතුර ගොඩනගා ගන්න පුළුවන් අපට. තම ව්‍යාපාරය පිළිබඳ අදහස පැහැදිලි කර ගැනීමට ව්‍යාපාර සැලැස්මක් අපට ඕන වෙනවා. ඒ වගේම ව්‍යාපාරයේ සඳහා මඟ පෙන්වීමට ව්‍යාපාරයේ අනාගත දිශාව පෙන්වා දීමට අරමුදල් සම්පාදනය කර ගැනීමට වගේම ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් හඳුනා ගැනීමටත් ව්‍යාපාර සැලැස්මක් ව්‍යාපාරිකයෙකුට ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම වෙළඳපොළ පිළිබඳ හොඳ තක්සේරුවක් ලබා ගැනීමට, ගනුදෙනුකරුවන් හඳුනා ගැනීමට, තරගකරුවන් හඳුනා ගැනීමට, අපේක්ෂිත ලාභය දැන ගැනීමට ආදී කරුණු සඳහා ව්‍යාපාර සැලැස්මක අවශ්‍යතාවය අපි ඉගෙනගෙන තියෙනවා. එහෙමනම් දුවේ පුතේ, මෙන්න මේ කියන කාරණා දෙකක් ඔබ මේ පිළිතුර සඳහා ලිවිය යුතු වෙනවා. එක් කරුණකට ලකුණු එක බැගින් කරුණු දෙක සඳහා ලකුණු දෙකක් ඔබට හිමි වෙනවා. එහෙමනම් ඊළඟට අපි බලමු හතරවෙනි අනුකොටස දෙස. පීරිස් මහතා විසින් ඉදිරිපත් කළ මූල්‍ය සැලැස්මේ ඇතුළත් විය යුතු ප්‍රධාන කොටස් මොනවාද? එහෙමනම් ඔබට මේ පිළිබඳව 11 ශ්‍රේණිය පෙළ පොතේ මූල්‍ය සැලැස්ම පාඩමෙන් අවබෝධයක් ලබා දී තිබෙනවා. ඔබ ළඟ 11 ශ්‍රේණිය පෙළ පොත තිබෙනවා නම් එහි 38 වෙනි පිටුව පෙරලා ගන්න. ඒ 38 වෙනි පිටුවේ මේ ප්‍රශ්නය සඳහා පිළිතුර තිබෙනවා. මූල්‍ය සැලැස්මක අන්තර්ගත කොටස්. ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර කාර්යයන් හා වියදම්, මුළු ආයෝජන ඇස්තමේන්තුව, අපේක්ෂිත මුදල් ගලා ඒම් සහ මුදල් ගලා යෑම් ලේඛනය හා ව්‍යාපාර ප්‍රතිඵලය ගණනය කිරීම. මෙන්න මේ කියන කාරණා හතරෙන් කරුණු එකකට ලකුණු භාගය බැගින් කරුණු හතරක් සඳහා ලකුණු දෙකක් ඔබට හිමි වෙනවා. එහෙනම් මුළු ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට මෙන්න මේ කියන කාරණා හතරම ඔබ සඳහන් කළ යුතුය. ඒ වගේම පස්වෙනි අනුකොටසෙන් ඔබගෙන් විමසා සිටිනවා ඉහත සඳහන් සිද්ධියට අදාළ ව්‍යාපාරයේහි ඇල්මැති පාර්ශව දෙකක් නම් කරන ලෙස. එහෙමනම් මෙන්න මේ ප්‍රශ්නය සඳහා පිළිතුරු ලිවීමේදී 11 ශ්‍රේණිය පෙළ පොතේ 98 වෙනි පිටුවේ දෙසට අපි අවධානය යොමු කළොත්, ඒ කියන්නේ 7 වෙනි පාඩම ව්‍යවසායකස්ත සංස්කෘතිය කියන පාඩමේ 98 වෙනි පිටුවට අවධානය යොමු කළොත් මේ සඳහා පිළිතුරක් ගොඩනැගීමේ හැකියාව ඔබට පවතිනවා. ඒ අනුව මෙන්න මේ ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශවයේ විදිහට අයිතිකරු, එහෙම නැත්නම් මේ ව්‍යාපාරයේ අයිතිකරුගේ නම පීරිස් මහතා, ඒ වගේම සේවකයින්, බැංකුව, ප්‍රජාව, සැපයුම් කරුවන් වගේම ගනුදෙනු කරුවන්, එහෙම නැත්නම් පාරිභෝගිකයන් අපිට ඇල්මැති පාර්ශවයේ විදිහට හඳුනා ගන්න පුළුවන්. මෙතනදිත් පුතේ කරුණු එකකට ලකුණු එක බැගින් ඉහතින් සඳහන් කරපු ඕනෑම කරුණක් සඳහා ලකුණු දෙකක් පිරිනමනවා ඇති. එහෙමනම් පුතේ පළවෙනි ප්‍රශ්නයේ අනුකොටස් පහක් අපි සාකච්ඡා කරලා අවසන් කළා. ඒ ප්‍රශ්න පහෙන් ඔබගෙන් විමසා සිටින්නේ ඉහත සිද්ධියට අදාළව කෙටි පිළිතුරු සැපයීම. ඒ සඳහා ඔබට ඔබගේ පෙළ පොත හොඳින් අධ්‍යයනය කිරීමේ වැදගත්කම දැන් වැටහෙනවා ඇති. ඊළඟට 6 ප්‍රශ්නයේ සිට 10 ප්‍රශ්නය දක්වා පීරිස් මහතාගේ ව්‍යාපාරයට අදාළ තවත් තොරතුරු කිහිපයක් ලබා දී තිබෙනවා. ඒවා මොනවද කියලා අපි දැන් බලමු. ඉහත සිද්ධියේ සඳහන් පීරිස් මහතාගේ ව්‍යාපාරයේ ඉදිරි වර්ෂයට අදාළ තොරතුරු කිහිපයක් පහත දැක්වේ. විකුණුම් ආදායම ලක්ෂ 20යි, යන්ත්‍රයක් මිලදී ගැනීම ලක්ෂ 15යි, කාර්යාල ලීබඩු මිලදී ගැනීම 40,000යි, අමුද්‍රව්‍ය පිරිවැය ලක්ෂ 8යි, ශ්‍රම පිරිවැය ලක්ෂ 2යි, පරිපාලන වියදම් 60,000යි, විකුණුම් වියදම් 55,000යි, මූල්‍ය වියදම් වරහන් ඇතුලේ ඔබට දීලා තියෙනවා බැංකු ණය පොලිය ඇතුළුව 15,000යි. ඉහත තොරතුරු ඇසුරෙන් පීරිස් මහතාගේ ව්‍යාපාරයේ පහත සඳහන් දෑ ගණනය කර දක්වන්න කියලා ඔබට කියලා තියෙනවා. එහෙමනම් අපි 6 වෙනි අනු කොටස, එහෙම නැත්නම් 6 වෙනි ප්‍රශ්නයේ දෙස අවධානය යොමු කළොතින් අපිට ගණනය කරන්න දීලා තියෙන්නේ ඇස්තමේන්තුගත මුළු ආයෝජනය කොපමණද කියලා. හොඳයි, එහෙමනම් දුවේ පුතේ, පීරිස් මහතාගේ සිද්ධියේ ලබා දී තිබෙන තොරතුරු අනුව ඇස්තමේන්තුගත මුළු ආයෝජනය විදිහට අපිට සලකන්න පුළුවන් මොනවද කියලා බලමු. සිද්ධියේ සඳහන් වෙනවා පීරිස් මහත්තයා ඉතිරි කරගත්ත ලක්ෂ 15ක මුදලක් ව්‍යාපාරයට යෙදවීමට අපේක්ෂා කරනවා කියලා. ඒ වගේම යා ලක්ෂ 10ක බැංකු ණයක් ලබා ගැනීමටත් අපේක්ෂා කරනවා කියලා තියෙනවා. එහෙමනම් දුවේ පුතේ, 6 වෙනි ප්‍රශ්නයට අදාළ පිළිතුර විදිහට අපිට ඇස්තමේන්තුගත මුළු ආයෝජනය, ඉතිරි කරගත් මුදල ලක්ෂ 15 සහ ණය මුදල ලක්ෂ 10, ඒ කියන්නේ දෙකේම එකතුව ලක්ෂ 25 මුළු ආයෝජනය ලෙස සඳහන් කරන්න පුළුවන්. මේ ප්‍රශ්නයට පිළිතුරු ලිවීමේදී ඔබ වඩාත් සැලකිලිමත් වෙන්න වෙනවා. එකපාරටම ලක්ෂ 25 කියන පිළිතුර ඔබ ලියනවාට වඩා මේ ලක්ෂ 25 හැදුනේ කොහොමද කියලා ලිව්වටින් ඔබට වාසිදායක තත්වයක් උදා වෙනවා. ඒ මොකද කියනවා නම්, බැරි වෙලා හරි ඔබ ලක්ෂ 25 වෙනුවට 250,000 ලියවිලා තියෙන්න පුළුවන්. එතකොට ඔබට සම්පූර්ණ ලකුණු අහිමි වෙනවා. හැබැයි ඔබ මේ ලක්ෂ 25 හැදුන විදිහ කොටස් දෙකකට ලියවිලා තියෙනවා නම් ඔබට ලකුණු එකක් හිමි කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ දුවේ පුතේ, ඉතිරි කරගත් මුදල ලක්ෂ 15 ලියනවාට ලකුණු භාගයක් පිරිනමනවා, ණය මුදල ලක්ෂ 10 ලෙස සටහන් කරනවාට ලකුණු භාගයක් පිරිනමනවා. ඒ අනුව ඔබේ අවසාන පිළිතුර වැරදිවත් ලක්ෂ 15 සහ ලක්ෂ 10 කියන ඉලක්කම් දෙක ලියලා තියෙනවා නම් ඔබට ලකුණු භාගයේ බැගින් එකක් හිමි වෙනවා. නිවැරදිම පිළිතුර ලියලා තියෙනවා නම් ඔබට ලකුණු දෙකක් අනිවාර්යයෙන්ම ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. එතකොට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් සඳහා පිළිතුරු ලිවීමේදී පියවර ක්‍රමය වැදගත් බව ඔබට වැටහෙනවා ඇති. එහෙමනම් දැන් අපි බලමු 7 වෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. ඇස්තමේන්තුගත මුළු මුදල් ගලා ඒ. එහෙමනම් ඔබ දන්නවා මූල්‍ය සැලැස්ම තුළ මුළු මුදල් ගලා ඒම් පිළිබඳව අපි සාකච්ඡා කරනවා. එහෙමනම් දීලා තියෙන තොරතුරුත් එක්ක මුළු මුදල් ගලා ඒම් මොනවද කියලා අපි බලමු. ඉතිරි කරගත් මුදල ලක්ෂ 15 මුළු මුදල් ගලා ඒමක් ලෙස විදිහට අපිට සලකන්න පුළුවන්. ඒ වගේම බැංකුවෙන් ලබා ගන්නා ණය මුදල ලක්ෂ 10ක්, විකුණුම් ආදායම ලක්ෂ 20ක් අපිට ඇස්තමේන්තුගත මුළු මුදල් ගලා ඒම් වල අයිතම විදිහට සලකන්න පුළුවන්. එහෙනම් මේ තුනේම එකතුව ලක්ෂ 45ක් ලෙස ඔබට පිළිතුර ලිව්වොත් නිතින්ම ඔබට ලකුණු දෙකක් හිමි වෙනවා. අර ඉහතින් සඳහන් කළ කාරණයම හත්වෙනි ප්‍රශ්නයට පිළිතුරු ලිවීමේදී අපිට යොදා ගන්න පුළුවන් පුතේ. ඒ කියන්නේ පියවර ක්‍රමය. ලක්ෂ 45 එක ඉලක්කමක්, මෙහෙම නැත්නම් තනි ඉලක්කමක් විදිහට ලියනවාට වඩා ලක්ෂ 15, ලක්ෂ 10, ලක්ෂ 20 විදිහට ලියලා ඒකේ එකතුවක් පෙන්눔 කළොතින් අන්තිම පිළිතුර වැරදි වුණත් ඔබට සතහන් කර තියෙන ඉලක්කම් තුනට ලකුණු භාගය බැගින් ලකුණු එකමාරක් හිමි කරගන්න පුළුවන් අවසාන පිළිතුර වැරදි වුණා. නමුත් නිවැරදි පිළිතුර ඔබ ලියලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබට ලකුණු දෙකක් හිමි වෙනවා. ඊළඟට අපි 8 ප්‍රශ්නයේ දෙස අවධානය යොමු කළොත් ඇස්තමේන්තුගත මුළු මුදල් ගලා යෑම් පිළිබඳව විමසා තියෙනවා. එහෙමනම් දීලා තියෙන තොරතුරු වලට අදාළව පීරිස් මාතාගේ ව්‍යාපාරයේ ඇස්තමේන්තුගත මුළු මුදල් ගලා යෑම් විදිහට යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා ලක්ෂ 15 කුත්, කාර්යාල ලීබඩු මිලදී ගැනීම සඳහා 40,000 කුත්, අමුද්‍රව්‍ය පිරිවැය ලෙස ලක්ෂ 8 කුත්, ශ්‍රම පිරිවැය ලෙස ලක්ෂ 2 කුත්, පරිපාලන වියදම් 60,000ක්, විකුණුම් වියදම් 55,000ක් සහ මූල්‍ය වියදම් 15,000ක් ලෙස ඇස්තමේන්තුගත මුළු මුදල් ගලා යාම 26,70,000ක් ලෙස සටහන් කළ හැකි. මෙම අයිතම 7 සඳහන් කර එකතුව නිවැරදි නම් ඔබට ලකුණු දෙකක් හිමි වෙනවා. මෙම අයිතම 7 5ක් හෝ 6ක් නිවැරදි නම් ඔබට ලකුණු එකක් හිමි වෙනවා. මේ අයිතම 7 අයිතම 4ක් හෝ 3ක් නිවැරදි නම් ඔබට ලකුණු භාගයක් හිමි වෙනවා. එහෙමනම් පුතේ ඔබට පැහැදිලි ඇති මේ ප්‍රශ්න තුනටම පිළිතුරු ලිවීමේදී අපි තනි උත්තරයක් ලියනවාට වඩා එම පිළිතුර ගොඩනැගුණු විදිහ ලිවීමේ වැදගත්කම. ඊළඟට අපි බලමු පුතේ 9 ප්‍රශ්නය දෙස. ඒකේ අහලා තියෙනවා ඇස්තමේන්තුගත මුළු ස්ථාවර වත්කම් වල වටිනාකම. දැන් ඔබ දන්නවා ස්ථාවර වත්කමක් කියන්නේ මොකක්ද කියලා. එහෙනම් පීරිස් මහතාගේ ව්‍යාපාරයේ ස්ථාවර වත්කම් සඳහා දරපු වියදම ගැන තමයි මෙතනදී අහන්නේ. එහෙමනම් යන්ත්‍රයක් සඳහා ලක්ෂ 15 කුත්, කාර්යාල ලීබඩු සඳහා 40,000 කුත් පීරිස් මහතා යොදවන්න අපේක්ෂා කරනවා. එහෙමනම් මුළු ඇස්තමේන්තුගත ස්ථාවර වත්කම් වල වටිනාකම විදිහට 1,540,000ක් අපිට සඳහන් කරන්න පුළුවන්. මෙතනදී ලකුණු පිරිනමලා තියෙන්නේ මෙන්න මේ විදිහට. එක් අයිතමයක් නිවැරදි නම් ලකුණු 1 බැගින් අයිතම දෙකටම ලකුණු 2යි. නිවැරදි පිළිතුර පමණක් දීලා තියෙනවා නම් ලකුණු 2ක් විදිහට ලකුණු පිරිනමා තිබෙනවා. අවසාන වශයෙන් අපි 10 ප්‍රශ්නයේ දෙස අවධානය යොමු කළොතින් එතනදී අපෙන් විමසලා තියෙනවා අපේක්ෂිත ශුද්ධ ලාභය පිළිබඳව. ඔබට මතක ඇති 11 ශ්‍රේණියේ පෙළ පොතේ 51 පිටුවේ තියෙනවා මෙන්න මේ අපේක්ෂිත ශුද්ධ ලාභය ගණනය කිරීමේ ආකෘතියක්. මෙන්න මේ ආකෘතියට අනුව අපිට මේ පිළිතුර ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. බලමු එහෙමනම් අපි 10 වෙනි ප්‍රශ්නයට කොයි විදිහටද පිළිතුරක් ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඔබට හැකියාව තියෙනවා නම් අපේක්ෂිත ප්‍රතිඵල ගණනය කිරීමේ ලේඛනයක් විදිහට මේ සකස් කරන්න. එය වඩාත් නිවැරදි. එහෙම නැත්නම් ඔබට කෙලින්ම පිළිතුර දාන්න පුළුවන් නම් හැබැයි එතනදී නිවැරදිම පිළිතුර විය යුතුයි. අපේක්ෂිත ප්‍රතිඵල ගණනය කිරීමේ ලේඛනයේදී අපි පළමුවෙන්ම විකුණුම් ආදායම විදිහට ලක්ෂ 20ක් හඳුනා ගන්න ඕනේ. ඒ ලක්ෂ 20 සඳහා ලකුණු භාගයක් පිරිනමනවා. ඒ විකුණුම් ආදායමෙන් මුළු නිෂ්පාදන පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය යටතේ අමුද්‍රව්‍ය පිරිවැය ලක්ෂ 8කුත් ශ්‍රම පිරිවැය ලක්ෂ 2කුත් සඳහන් කළ යුතු වෙනවා. මෙම ආයතන දෙකටම ලකුණු භාගයක් පිරිනමා තිබෙනවා. ඊළඟට නිෂ්පාදන නොවන පිරිවැය ලෙස පරිපාලන වියදම් 60,000කුත් විකුණුම් වියදම් 55,000කුත් මූල්‍ය වියදම් 15,000කුත් සඳහන් කළ යුතු වෙනවා. මෙම ආයතන තුන සඳහාම ලකුණු භාගයක් ඔබට හිමි වෙනවා. ඒ අනුව විකුණුම් ආදායමෙන් මුළු නිෂ්පාදන පිරිවැය වන ලක්ෂ 10ත් මුළු නිෂ්පාදන නොවන පිරිවැය වන ලක්ෂ 13ත් අඩු කළ පසු ශුද්ධ ලාභය ලෙස 870,000ක මුදලක් ඔබට ලැබෙනවා. මේ අනුව 870,000 කියන ඉලක්කම සඳහා ඔබට ලකුණු භාගයක් පිරිනැමෙනවා. එහෙමනම් ඔබට පැහැදිලි ඇති එක් එක් අයිතම සඳහා ලකුණු පිරිනමා තිබෙන ආකාරය. එහෙමනම් ආදරණීය දුවේ පුතේ, පළවෙනි අනිවාර්ය ප්‍රශ්නයේ අනුකොටස් 10 පිළිබඳව තමා මම දැන් ඔබත් සමග සාකච්ඡා කරේ. මේ සාකච්ඡා කළ කරුණු අනුව ඔබට වැටහෙවි ඔබගේ පෙළ පොතේ විෂය නිර්දේශයට අදාළ විෂය කරුණු වලින් මේ ප්‍රශ්න 10ම සකස් වී ඇති බව. හොඳයි, එහෙමනම් ආදරණීය දුවේ පුතේ, අපි සාකච්ඡා කරමු ඊළඟට 7 වෙනි ප්‍රශ්නය පිළිබඳව. ඔබට පහසුවෙන්ම ලකුණු 10ෙන් 10 ලබා ගන්න පුළුවන් ප්‍රශ්නයක් විදිහට මම මේක හඳුනා ගන්නවා. හැබැයි ගණනය කිරීම නම් නිවැරදි විය යුතුයි. අපි බලමු මේ ප්‍රශ්නයට පිළිතුරක් ගොඩනගා ගන්නේ කොහොමද කියලා. මිහිරියේ ව්‍යාපාරයේ මාසයක් සඳහා අපේක්ෂිත ආදායම් සහ වියදම් පහත දැක්වේ. විකුණුම් ආදායම රුපියල් 250,000ක් ලෙසත්, අමුද්‍රව්‍ය පිරිවැය 90,000ක් ලෙසත්, ශ්‍රම පිරිවැය 30,000ක් ලෙසත්, වෙනත් නිෂ්පාදන පිරිවැය 10,000ක් ලෙසත්, විකුණුම් හා බෙදා හැරීමේ වියදම් 35,000ක් ලෙසත්, පරිපාලන වියදම් 40,000ක්ද, මූල්‍ය වියදම් 5,000ක්ද ලෙස ඔබට තොරතුරු ලබා දී තිබෙනවා. අවශ්‍ය වන්නේ මිහිරිගේ ව්‍යාපාරයේ පළමු මාසය සඳහා අපේක්ෂිත ප්‍රතිඵල ගණනය කිරීමේ ලේඛනය සකස් කර මුළු නිෂ්පාදන පිරිවැය, මුළු නිෂ්පාදන නොවන පිරිවැය හා ශුද්ධ ලාභය ගණනය කර දැක්වීම. එහෙමනම් දුවේ පුතේ, මේකේ එක ප්‍රශ්නයකට ලකුණු 10ම පිරිනමලා තිබෙන නිසා ප්‍රශ්න පත්‍රයේ තද කළු අකුරින් මුද්‍රිත කොටස් පිළිබඳව ඔබගේ විශේෂ අවධානය යොමු කළ යුතු වෙනවා. එහිදී අපේක්ෂිත ප්‍රතිඵල ගණනය කිරීමේ ලේඛනයක් ඔබට පිළියෙල කළ යුතු වෙනවා. ඔබගේ 11 ශ්‍රේණියේ පෙළ පොතේ මෙහි ආකෘතිය සඳහන් වෙනවා. ඒ ආකාරයට ඔබට මේ සකස් කර ගන්න සිදු වෙනවා. එහෙමනම් මෙම ලේඛනයේ ඉස්සල්ලාම අපි ලියන්න ඕනේ නම. ඒ කියන්නේ මිහිරිගේ ව්‍යාපාරයේ පළමු මාසය සඳහා අපේක්ෂිත ප්‍රතිඵල ගණනය කිරීමේ ලේඛනය කියලා සඳහන් කරනවාට ඔබට එක ලකුණක් පිරිනමලා තියෙනවා. ඒ ලකුණ සෑම දරුවෙකුටම ඉතාමත් පහසුවෙන් ලබා ගන්න පුළුවන් ලකුණ. ඉන්පස්සේ අදාළ ආකෘතිය ඇඳලා විකුණුම් ආදායම කියලා සටහන් කරනවට ලකුණු භාගයක් පිරිනමලා තියෙනවා. විකුණුම් ආදායමේ වටිනාකම 250,000 සටහන් කරනවට ලකුණු භාගයක් පිරිනමලා තියෙනවා. ඉන්පස්සේ මුළු නිෂ්පාදන පිරිවැය නම් කිරීමට ලකුණකුත් මුළු නිෂ්පාදන පිරිවැය යටතේ අමුද්‍රව්‍ය පිරිවැය 90,000ක් සටහන් කිරීමට ලකුණු භාගයකුත් ශ්‍රම පිරිවැය 30,000ක් සටහන් කිරීමට ලකුණු භාගයකුත් වෙනත් නිෂ්පාදන පිරිවැය සටහන් කිරීමට ලකුණු භාගයකුත් ලබා දී තිබෙනවා. මුළු නිෂ්පාදන පිරිවැයේ එකතුව 130,000 සටහන් කිරීමට ලකුණු එකක් පිරිනමලා තියෙනවා. ඒ වගේම නිෂ්පාදන නොවන පිරිවැය කියලා නම් කරලා තියෙනවට එක ලකුණක් පිරිනමලා තියෙනවා. නිෂ්පාදන නොවන පිරිවැය යටතේ වර්ග කිරීම දක්වලා තියෙනවට මෙන්න මේ ලෙස ලකුණු බෙදාහැර තිබෙනවා. විකුණුම් හා බෙදාහැරීමේ වියදම් 35,000 ලකුණු භාගයකුත් පරිපාලන වියදම් 40,000 ලකුණු භාගයකුත් මූල්‍ය වියදම් 5,000 ලකුණු භාගයකුත් වශයෙන් ලකුණු පිරිනමා තිබෙනවා. මේ තුනේම එකතුව 80,000ක් ලෙස සටහන් කරනවාට එක ලකුණක් පිරිනමලා තියෙනවා. එහෙමනම් අවසාන වශයෙන් ආකෘතියේ ශුද්ධ ලාභය ලෙස වචනය සඳහන් කරනවට ලකුණු භාගයකුත් ඒ ශුද්ධ ලාභය ගණනය කිරීම දක්වා තිබෙනවාට ලකුණු භාගයකුත් පිරිනමලා තියෙනවා. එතකොට ශුද්ධ ලාභය ගණනය කරන්නේ විකුණුම් ආදායමෙන් මුළු නිෂ්පාදන පිරිවැයත් නිෂ්පාදන නොවන පිරිවැයත් අඩු කරලා රුපියල් 40,000 දක්වලා තියෙනවට තමා ලකුණු භාගය පිරිනමලා තියෙන්නේ. මේ අනුව මෙන්න මේ ආකාරයට ලකුණු 10ම ලබා ගැනීමේ හැකියාව ඔබ සතු වෙනවා. තව විශේෂ කරුණක් සඳහන් කරන්න ඕනේ දුවේ පුතේ, මේ ප්‍රශ්නයේදී මුළු නිෂ්පාදන පිරිවැය හා මුළු නිෂ්පාදන නොවන පිරිවැය පමණක් ගණනය කරලා තියෙනවා නම් ලකුණු එකක් ඔබට ලැබෙනවා. මෙන්න මේ ආකාරයට 2019 ප්‍රශ්න පත්‍රයේ 7 වෙනි ප්‍රශ්නය සඳහා ඔබට පිළිතුරක් ගොඩනගා ගැනීමේ හැකියාව පවතිනවා. අපි සාකච්ඡා කළ පළවෙනි ප්‍රශ්නය සහ 7 වෙනි ප්‍රශ්නය හැරුණු කොට ප්‍රශ්නාංක 2, ප්‍රශ්නාංක 3, ප්‍රශ්නාංක 4, 5, 6 කියන ප්‍රශ්න 10 සහ 11 ශ්‍රේණිය විෂය නිර්දේශය ආවරණය කරමින් අනුකොටස් 5 බැගින් වූ ප්‍රශ්න සකස් වෙලා තියෙනවා. 10 සහ 11 ශ්‍රේණිය පෙළපොත් ඔබ හොඳින් අධ්‍යයනය කළොතින් එම ප්‍රශ්න සඳහාද සාර්ථක පිළිතුරු ලිවීමේ හැකියාව ඔබට ලැබෙනවා. මෙන්න මේ ආකාරයට අපි සාකච්ඡා කළ කරුණු ගොනු කරමින් සාකච්ඡා කළ ආකාරයට ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිව්වොත් ඔබට ඉතාමත් පහසුවෙන් ව්‍යවසායකත්ව අධ්‍යයනයේ විෂය සඳහා විශිෂ්ට සාමාර්ථයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ සඳහා ඔබට ශක්තිය සහ ධෛර්යය ප්‍රාර්ථනා කරමින් මම ඔබගෙන් අදට සමුගන්නවා. එහෙමනම් ආදරණීය දුවේ පුතේ, ඔබ සැමට සුබ දවසක් වේවා.